අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ රුහුණු ගුවන් සර එකට එක්ව ඔබ වෙත ගෙනෙන අධ්‍යාපනික අත්වැලෙහි තවත් පෙරදිග සංගීත පාඩමක් ආරම්භ කරන්නයි අපි සූදානම් වන්නේ. පාඩම් අංක 34 ග්‍රැමෝෆෝන් ගීතැටි යුගය ස්වාධීන තනු යුගය. අදත් සුපුරුදු පරිදි ඔබ වෙත පෙරදිග සංගීත පාඩම ගෙන එන මම ගාල්ල රිච්මන් විද්‍යාලයේ සංගීතාචාර්ය රවීන්ද්‍ර රත්නසාගර රංගොඩගේ. අදත් සුපුරුදු පරිදි මියුරු ගීත ගායනාවලින් ඔබ වෙත හඬ අවදි කරන්නේ ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ සංගීතාචාරිණි නිර්මලා ඉඹුලේගම මහත්මිය. අපි පෙර පාඩමෙහි මතක ආවර්ජනය කරමින්ම අද පාඩමට ප්‍රවේශ වෙමු. අපි මුලින්ම ග්‍රැමෝෆෝනේ ඉතිහාසය සහ ග්‍රැමෝෆෝනේ ලංකා ගමනිය ගැන සාකච්ඡා කරා. ඒ වගේම ග්‍රැමෝෆෝනේ ඉතිහාසයේ යුග තුනකට ශ්‍රී ලංකාව තුළ බෙදෙන බව අපි සාකච්ඡා කරා. එයින් හින්දි තනු යුගය මුල් යුගය කියන යුග දෙක ගැන අපි පෙර පාඩම් වලින් සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරන සූදානම් වෙන්නේ එහි තුන්වන යුගය වෙන ස්වාධීන තනු යුගය පිළිබඳවයි. ග්‍රැමෝෆෝන් යුග තුනෙහි අවසාන යුගය වන්නේ ස්වාධීන තනු යුගයයි. ස්වාධීන තනු යුගය ආරම්භ වෙන්නේ පුතේ දුවේ 1937 වගේ කාලෙදි. 1937 වන විට ග්‍රැමෝෆෝනේ සංගීතයේ ගමන් මඟ යම් කිසි ආකාරයක පැහැදිලි වෙනස්කම් දක්නට ලැබුණා. ඒ වෙනස්කම් වලට හේතුව වෙන්නේ ಭಾರತයේ සිට හින්දුස්ථානි සංගීතය හදාරන්න ගිහිල්ලා නැවත පැමිණි, එහෙම නැත්නම් ಭಾರತයෙන් සංගීත විශාරද උපාධිය දිනාගෙන මේ වෙනකොට ලංකාවට පැමිණ සිටි සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් වැනි ශිල්පීන් මේ ග්‍රැමෝෆෝන් ක්ෂේත්‍රයට සම්බන්ධ වීම. මේ ශිල්පීන් දෙදෙනා ග්‍රැමෝෆෝන් යුගයේ අවසාන යුගය වන ස්වාධීන තනු යුගයට ප්‍රබල ලෙස දායකත්වය දරූ ශිල්පීන් දෙදෙනෙක්, ඒ වගේම මින් පසු පාඩම වන ගුවන් විදුලි සරලගී කියන පාඩමටත් ආරම්භය ලබා දෙන්නේ මෙම ශිල්පීන් දෙදෙනාමයි. සුනිල් ශාන්ත සහ ආනන්ද සමරකෝන් කිව්වම අපේ රටේ සංගීතයේ නොමැකෙන මං සලකුණු ඉතිරි කළ ශිල්පීන් දෙදෙනෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ අතරනුත් ආනන්ද සමරකෝන් ශූරීන් වඩාත් කැපී පෙනෙන චරිතයක් වුණා. කෙසේ වෙතත් මේ දෙදෙනාගේ මැදිහත් වීමෙන් ග්‍රැමෝෆෝන් සංගීතය පැහැදිලි වෙනස්කමකට ලක් වූ බව අපට ඉඳුරාම කියන්න පුළුවන්. මොකද ඔබට මතකනම් හින්දි තනු යුගයේදී හින්දි තනු වලට සිංහල වචන යොදා අනුකාරක ගීත රාශියක් නිර්මාණය කළා. එතනදිත් අපේ කියලා සංගීතයක් ගොඩ නැගුණේ නැති තරම් දෙවනුව ಭಾರತයෙන් අපට ලැබුණු රාග ඇසුරින් රාග පදනම් කරගෙන නිර්මාණය වුණු ගීත තමයි අපට අසන්න ලැබුණේ. මොවුන් දෙදෙනත් ಭಾರತයේ සංගීතය හැදෑරූ නමුත් ඔවුන් ಭಾರತೀಯ සංගීතයට යට නොවි නතු නොවි අපේ සංගීතයක් බිහි කිරීමට බොහෝ සෙයින් උත්සාහ ගත්තා. මෙන්න මේ ස්වාධීන තනු යුගය, නැත්නම් ස්වාධීන කියන වචනය මේ යුගයට එකතු වෙන්නේ මෙන්න මේ කාරණාව නිසා. ස්වාධීන තනු යුගය කිසිම සංගීත ආරකට, එහෙම නැත්නම් වෙනත් සංගීත ඇසුරකට ඍජු ලෙස යට නොවි තමන්ගේ ස්වාධීන නිවහල් තනු නිර්මාණය කිරීමේ යුගය තමයි මේ 1937 නැරඹෙන ස්වාධීන තනු යුගය වන්නේ. ඉතින් අපි කතා කරමු පොඩ්ඩක් මේ යුගයේ තියෙන විශේෂතා. මේ දෙපළගේ මැදිහත් වීම, ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්තියන්ගේ මැදිහත් වීම මත ස්වාධීන ගීතටි යුගය ආරම්භ වූ බව අපට පැහැදිලිව කියන්න පුළුවන්. මෙම යුගයේ ගීතවල නාදමාලා සඳහා වංග සංගීතයේ ඇසුර මුලදී දකින්න ලැබුණා. ඒකට හේතුව තමයි සුනිල් ශාන්තයන් විශේෂයෙන්ම රවින්ද්‍රනාත් ටාගෝර්තුමාගේ ලංකා ගමනින් පසු ශාන්ති නිකේතනයේ සංගීතය හැදෑරීම සඳහා පිටත්ව ගියා මේ දෙපළම. මින් වැඩි ආභාෂයක් සුනිල් ශාන්තයන්ගේ ගීතවල දක්නට ලැබෙනවා වංග ගීතණුවල. හේතුව වංග ගී, එහෙම නැත්නම් වංග සංගීතයේ උගන්වන ප්‍රධානම ස්ථානයක් හැටියට රවින්ද්‍රනාත් ටාගෝර්තුමාගේ විශ්ව භාරතී විශ්වවිද්‍යාලය, එහෙම නැත්නම් ශාන්ති නිකේතනේ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ආයතනයේ සංගීතයේ හදාරා පැමිණි මොවුන් තුල ඒ සංගීතයේ ආර ආභාෂය දක්නට නොලැබෙනව නම් එය පුදුමයට කරුණක්. ඒ නිසා විශේෂයෙන් සුනිල් ශාන්තයන්ගේ ගීතවල බහුලව මේ වංග සංගීත ඇසුර දකින්නට ලැබුණා. නමුත් ආනන්ද සමරකෝන් කියන ශිල්පියා ඉක්මනින්ම මේ මග වෙනස් කරමින් දේශීයත්වයට ගැලපෙන ස්වාධීන තනු නිර්මාණය කිරීමට උත්සුක වුණා, යොමු වුණා. හෙළබස යොදාගෙන ස්වාධීන තනු නිර්මාණය කරන්න මේ දෙපළටම හැකියාව ලැබුණා. මේ දෙපළටම ගීත ලිවීමේ, තනු නිර්මාණය කිරීමේ, වාදනයේ සහ ගායනයේ උපරිම කුසලතාවයක් තිබුණු ශිල්පීන් දෙදෙනෙක්. ඒ නිසා උන්ට අවශ්‍ය විදිහට ගීත ලියමින්, තනු නිර්මාණය කරමින්, සංගීතයේ යොදමින් ගැයීමේ හැකියාව උන්ට තිබුණා. අපි ඒ වගේ අයට වාග්ගේයකාර කියන වචනෙන් ආමන්ත්‍රණය කරනවා ಭಾರತೀಯ ಹಿಂದೂಸ್ತಾನಿ ಸಂಗೀತයේදී. ಲಿಯಮಿನ್ ಗೀತයක් ಲಿಯಮಿನ್ ತನು ನಿರ್ಮಾಣය කරමින් ಗಾಯನೆ කිරීමේ හැකියාව තිබෙන නිසා එහෙම ශිල්පීන් ಬಹುතරයක් ලංකාව තුල නැහැ. බොහොම අතලොස්සයි ඉන්නේ. මුලින්ම එහෙම හැඳින්විය හැකි ශිල්පීන් දෙපළක් තමයි මොවුන් දෙපළ. ඉතින් ඒ නිසා ඔවුන් හෙළබස යොදාගෙන ගීත නිර්මාණයට පෙරඹුණා. මේ යුගයේ වෙන විට හෙළය පිළිබඳ යම් කිසි ආකාරයක අවදිවීමකුත් දකින්නට ලැබුණා. හෙළ හවුලාදී යෙහි මොවුන් සමාජිකත්වය දරුවා සුනිල් ශාන්තයන්. ඉතින් මේ සියලු කාරණා එකතු කරගෙන හෙළබසින් ගීත ලියමින්, ඒ සඳහා හෙළ ඌරුවට යෙදුණු තනු නිර්මාණය කරමින් නවතම යුගයක් ආරම්භ කිරීමට මොවුන් සමත් වුණා. ඒ නිසා තමයි 1937 මෙපිටට, එහෙම නැත්නම් 1937 ආරම්භ වෙන්නේ මෙන්න මේ ස්වාධීන තනු යුගය. එතකොට හෙළබස ගැන වඩාත් ප්‍රබෝධයක් ඇති වී තිබුණු මෙම යුගයේ බොහොම අර්ථවත් පදමාලා ගීත සඳහා එකතු වුණා. ඔබට මතකනේ මුල් යුගයේ සහ ඉන්දි තනු යුගයේ අර පදමාලාව තනුවට ගැලපෙන ලෙස ලියද්දී සක්ක පද ආදී යොදමින් ගීතයේ පදමාලාවේ ගුණාත්මක බවින් අඩු පදමාලා නිර්මාණය වුණු බව. දැන් ඔන්න තුන්වෙනි යුගයේ පසු වෙන විට වඩාත් අර්ථවත් පදමාලා හෙළබසින් නිර්මාණය වන්නට පටන් ගත්තා. ඒ වගේ මෙම නිර්මාණයේ තනුවලට උචිත විදියට, පදමාලාවට උචිත විදියට තනු නිර්මාණය කරන්නට පෙළඹුණා. ඒ හේතුවෙන් වඩාත් සාර්ථක යහපත් ගීත නිර්මාණය වෙන්න පටන් ගත්තා. මොකද පදමාලාවේ අර්ථය මතුවෙන ලෙස තනු නිර්මාණය කරන්න පටන් ගැනීම නිසා. ඒකෙන් ඊටාම ගැළපෙන පදමාලාව සහ සංගීතයේ මනාව ගැළපීමෙන් හොඳ ගීතයක් නිර්මාණය වෙන බව අපි දන්නවා. මේ ගීත ලියවුණු මාතෘකා ගත්තොත් ස්වභාව සෞන්දර්ය, ප්‍රේමය, උපදේශාත්මක බව, ආගමික භක්තිය දනවන පදමාලා වලින් මේ ගීත නිර්මාණය වුණා. ඒ වගේම මැන්ඩලීනිය, ගිටාරය, පියානෝ වැනි බටහිර සංගීත භාණ්ඩත් මේ වෙනකොට ලංකාව තුල ව්‍යාප්ත වී තිබුණ නිසා මෙවැනි සංගීත භාණ්ඩත් යොදාගත්තා මේ ගීත සඳහා සංගීතය සැපීමේදී. ඉතින් මෙන්න මේ අතරින් වඩාත් පුරෝගාමීත්වයක් දරපු ශිල්පීන් දෙන්න තමයි සුනිල් ශාන්තයන් සහ ආනන්ද සමරකෝන් ඒ අතරනුත් ආනන්ද සමරකෝනුවන් වඩාත් කැපී පේන බව අපිට එතුමාගේ ගීත දේශ බලද්දි පැහැදිලිව පේන්න ගන්නවා. එතුමාට ඒ නිසා අන්වර්ථ නාමයකින් හඳුන්වනවා නූතන සංගීතයේ නූතන ලාංකීය සංගීතයේ පියා ලෙස අපට එතුමා හඳුන්වන්න පුළුවන්. මොකද එතුමා තමයි මේක ස්වාධීන මගකට අරගෙන අද දක්වා මේ සංගීතයේ ගොඩනැගීමට පාදම අඩිතාලම සකස් කිරීමට පුරෝගාමී වුණේ. අපි බලමු මෙම යුගයේ නිර්මාණය වූ ගීත කිහිපයක්. මෞපිය ආදී සොඳුරු තමාගේ කියන ගීතේ H.W. රූපසිංහ සහ කෝකිල දේවී වීරතුංග කියන දෙපළ විසින් ගායනය කරනු ලබන මෞපිය ආදී සොඳුරු තමාගේ කියන ඉතාම ඉරු ගීතය, ඒ වගේම දැඩිකල මාතා රුක්මණී දේවී විසින් ගායනය කරනු ලබන ගීතය, ඒ වගේම ආනන්ද සමරකෝණුවන් ඉතාම මියුරු ගීත රාශියක් නිර්මාණය කළා මෙම යුගයේදී. කරුණා නදියේ පැද යාමු, එන්නද මැණිකේ මමත් දියඹට, විලේ මලක් පිපිලා, බැස සීතල ගඟුලේ, ඇසේ මధుර ජීවනී ගීතා, පොඩි මල් එතනෝ සුරතල් එතනෝ, මේ ගීත සියල්ලම ආනන්ද සමරකෝණුවන් විසින් නිර්මාණය කළ ගීත. ඊට අමතරව ලෝ වඩ නින්දේ මේ රෑ යාමේ කියන සීටී ප්‍රනාන්දු සහ ලතා වල්පොල ශිල්පිනී ශිල්පිනියන් විසින් ගායනය කරන ලබන ගීතය, මල් පිපිලා සෝභා, ග්‍රේස් සහ බන්දු කියන ශිල්පී ශිල්පිනියන් දෙපළ ගායන ගීතය, ඒ වගේම KK රාජලක්ෂ්මී ශිල්පිනී විසින් ගායන කෝපවන්නේ ඇයි පෙම්බර ස්වාමි කියන ගීතය, ඒ වගේම WD ඇල්බර්ට් පෙරේරා සහ මල්ලිකා කියන ගායක ගායිකාවන් දෙපළ විසින් ගායන ශාන්ත මේ රෑ යාමේ කියන ගීතය. ඔබට පොඩි හුරුවක් දැනෙන්නේ නැති WD ඇල්බර්ට් පෙරේරා කිව්වම ඔබ කවුරුත් දන්නා නමින් කිව්වොත් WD අමරදේවයන්, එතුමාගේ මුල් නම තමයි ඇල්බර්ට් පෙරේරා කියන එක. එතුමා සහ මල්ලිකා කියන දෙපළ විසින් ගායනය කළ ශාන්ත මේ රෑ යාමේ යෙදේ කුමුදු මලේ සිරියා කියන ගීතය, ඒ වගේ සුනිල් ශාන්තයන්ගේ සුවඳ රෝස මල් නෙලා ආදී ගීත. මේ ගීත සියල්ලම ස්වාධීන තනු යුගයට අයත් ස්වාධීනව ලංකාවේ ශිල්පීන් විසින් අපේ හුරුවට අපේ ඌරුවට අපේ රසයට නිර්මාණය කළ ගීත. ඉතින් මේ ස්වාධීන තනු යුගයෙන් අපේ සංගීත කලාව ස්වාධීනත්වයට පත් වුණා කියලා කියන්න පුළුවන්. ග්‍රැමෝෆෝන් යුගය තුල අවසාන යුගය වශයෙන් අපි කතා කරන්නේ ස්වාධීන තනු යුගය. අපි එයින් ගීතයක් රසවිඳ ඉතිරි විෂය කරුණු සාකච්ඡා කරමු.
Thank you.
හොඳයි. ඔබ ඒ ඇහුවේ ආනන්ද සමරකෝණුවන් විසින් නිර්මාණය කරමින් ගායනා කරන ලද ඇසේ මధుර ජීවනී ගීතා කියන ගීතය. ස්වාධීන තන යුගය ගැන අපි කතා කරද්දී නැවතත් ඔබට මුල සිට කෙටි සාරාංශයක් මම ගෙනාවොත් 1937 දී තමයි මෙම යුගය ආරම්භ වන්නේ. ඒ වගේම ඉන්දියාවේ සිට සංගීතය හදාරා පැමිණි සුනිල් ශාන්ත ආනන්ද සමරකෝණුවන් තමයි මේ යුගයට මුල් වෙන්නේ. සංගීතයේ නව යුගයක් උදා වුණා යුගයක් හැටියට ස්වාධීන තන යුගය හඳුන්වන්න පුළුවන්. හෙළබසින් ගීත නිර්මාණය වීම ආරම්භ වුණා මෙම යුගයේදී. ස්වාධීන තන යුගයේ මුල් කාලයේදී වංග තනු ඇසුරින් ගීතනු රටා නිර්මාණය වුණා. පසු කාලීනව ජනනාද රටා ඊට එකතු වුණා. ඒ වගේම වඩාත් අර්ථවත් පදමාලා වලින් යුක්ත ගීත නිර්මාණය වුණා. පදමාලාවට උචිත ලෙස තනු නිර්මාණය වුණා. විවිධ මාතෘකා යටතේ ගීත නිර්මාණය වුණා. ඒ වගේම විවිධ සංගීත භාණ්ඩ රාශියක් මෙහි සංගීතය සඳහා යොදා ගැනුණා. මේ තමයි මේ ස්වාධීන තන යුගයේ සාරාංශය. අපි නැවතත් පාඩම අවසානයේදී ඔබට මේ සාරාංශයක් ගෙනෙන්නම් ඔබේ මතකයේ වඩාත් තහවුරු කිරීම සඳහා. අපි ඒ ගීතය ඇහුවට පස්සේ අපි බලමු මේ ග්‍රැමෆෝනේ ආගමනය නිසා මෙරට සංගීත ශාස්ත්‍රයට මොන වගේ දෙයක්ද වුණේ? එහෙම නැත්නම් මොන වගේ සේවයක්ද, මොන වගේ මෙහෙයක්ද, මොන වගේ බලපෑමක්ද වුණේ කියන එක අපි දැන් සාකච්ඡා කරමු. අපි කරුණ වශයෙන් පෙළ ගැසුවොත් ජනතාව තුළ හින්දුස්ථානි සංගීතයේ කෙරෙහි ඇල්මක් උනන්දුවක් ඇති වුණා මේ ග්‍රැමෆෝනේ ආගමනය නිසා. මම මේ කියන්නේ ස්වාධීන තන යුගය ගැන පමණක් නෙමෙයි. මුල් යුගයේ හින්දි තන යුගයේ ස්වාධීන තන යුගයේ ගැන මේ යුග තුනේහිම බලපෑම නිසා අවසානයේ අපට ලැබුණේ මොනවද කියන එකයි අපි මෙහි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ මේ කොටසේදී. එයින් එකක් තමයි ජනතාව තුළ හින්දුස්ථානි සංගීතයේ කෙරෙහි ඇල්මක් ඇති වුණා. මේ හේතුව නිසාම රාගධාරී සංගීතයේ හැදෑරීමට ජනතාව පෙළඹුණා. ඒ නිසා ඉන්දියාවට යෑම ට වැඩිපුර උනන්දුවක් දැක්වුවා. එහි ගොස් සංගීතයේ විවිධ විශ්වවිද්‍යාලවල, බාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේ, ශාන්තිනිකේතන ආදී තැන්වලින් සංගීතය හැදෑරීමට දේශීය ජනතාව පෙළඹුණා. මේ හින්දි තන යුගයෙන් ආරම්භ වුණාට පස්සේ ස්වාධීන තන යුගයේ මුල් යුගයේ ආදී යුගවලින් ග්‍රැමෆෝනේ විසින් අපේ ජනතාවට කළ බලපෑමේ ප්‍රතිඵලයක්. එතකොට ඔබ අදටත් මේ රාගධාරී සංගීතයේ හැදෑරීම දක්වා මෙය දිගුවක් හැටියට විහිදෙන්නේ මෙන්න මේ ලබා දුන්න ආරම්භය ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම හින්දි ගී අනුකරණ කිරීමට යොමු වීමත්, අපි අර හින්දි තන යුගයේදී කතා කරානේ, හින්දි ගී අනුකරණය කිරීමට යොමු වීමත් එක්තරා විදිහක බලපෑමක්. එය අදටත් ඉතිරිව තිබෙන බව ඔබට තරමක් කල්පනා කරොත් පැහැදිලි වෙයි. අදටත් මේ වගේ ගීත කොපි වෙමින්, එහෙම නැත්නම් අනුකරණය වෙමින්, ඊට සිංහල වචන යොදමින් ගීත නිර්මාණය වීම දකින්න ලැබෙනවා. එතකොට ගීත සඳහා යොදාගත් තේමාවන් හැටියට දේශාභිමානීය, ආගමික භක්තිය, ස්වභාව සෞන්දර්ය, විකට ගීත, උපදේශාත්මක ගීත ආදී මේ මාතෘකා තුළින් නව නිර්මාණ ගීතයන්ට පෙළඹීම සිදු වුණා. විවිධ මාතෘකා යටතේ ගීත නිර්මාණය වෙන්න පටන් ගත්තා. තැටි ගීත ඇසීමට පෙළඹීම නිසා ජනතාවගේ රසවින්දන මට්ටම ඉහළ ගියා. රසවින්දන හැකියාව වැඩි වුණා කියලා කියන්න පුළුවන් අපිට මේ තැටි ඇසීමට පෙළඹීම නිසා. ඒ වගේම අලුත් ශාස්ත්‍රයන් විවර වුණා අපේ ජනතාවට. ගී පදමාලා නිර්මාණය, තනු නිර්මාණය, මේ වගේ නිර්මාණකරණයේ ප්‍රගතියක් ඇතිවීමත් මේ ග්‍රැමෆෝනේ ආගමනය නිසා සිදු වූ බලපෑමක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගායක ගායිකාවන් රසක් බිහි වුණා. අපි ඔබට හඳුන්වා දුන් ගායක ගායිකාවන්ට අමතරව තවත් විශාල ගායක ගායිකාවන් ප්‍රමාණයක් අපි ළඟ අපේ රටේ බිහි වෙන්න හේතුවක් වුණා මේ ග්‍රැමෆෝනේ. ඒ වගේම විවිධ සංගීත භාණ්ඩ වාදනයට පෙළඹීමක් දකින්න ලැබුණා. වාදක කණ්ඩායම් ඇතිවීමත් එක්ක විවිධ සංගීත භාණ්ඩ වාදනයට පෙළඹීමක් ඇති වුණා. ඒ වගේම ගීත ඇසීම තුළින් සාරධර්ම හා ආකල්ප වර්ධනයක් සිද්ධ වුණා. ඊළඟට හොඳ ගීත සාහිත්‍යයක් අපේ රටට ඉතුරු වීමත්, ලාංකීය ගීත ශාස්ත්‍රයට එකතු වීමත් මෙහි වටිනා ප්‍රයෝජනයක්. ග්‍රැමෆෝන් තැටි යුගය තුල බිහි වූ ගීත ග්‍රැමෆෝන් තැටි ලෙස ගීත සංරක්ෂණ මෙවලමක් ලෙස අපට යොදා ගන්න පුළුවන්කම ලැබුණා. මෙන්න මේ ආකාරයට මේ ග්‍රැමෆෝනේ ආගමන නිසා අපට බොහෝ දේවල් ලැබුණා. මම නැවතත් අර සාරාංශගත කිරීමක් කරොත් ස්වාධීන තනු යුගයේ ඉඳලා 37 දී ග්‍රැමෆෝන් ස්වාධීන තනු යුගයක් ආරම්භ වුණා. ಭಾರತයේ සිට පැමිණි සුනිල් ශාන්තයන් ආනන්ද සමරකෝන් ආදී මේ ස්වාධීන තනු යුගයේ ආරම්භකයෝ වුණා. නව සංගීත යුගයක උදාවක් වුණා. ඒ වගේම වංග සහ දේශීය තනු නාද රටා ඇසුරෙන් තනු නිර්මාණය වුණා. හෙළබස යොදාගෙන ගීත නිර්මාණය වුණා. අර්ථවත් පදමාලා ඇති වුණා. රසවින්දන මට්ටම ඉහළ ගියා. විවිධ සංගීත භාණ්ඩ භාවිතයට පැමිණියා. මෙන්න මේ වගේ කාරණා අපිට දකින්න පුළුවන්. ඉතින් මේ සමස්තයේ අවසානයේ ග්‍රැමෆෝන් පාඩමේ අවසානයටයි අපි ඇවිත් ඉන්නේ. ඔබට මෙන්න මේ වගේ ප්‍රශ්න කිහිපයකට උත්තර ලියන්න වෙන්න පුළුවන් විභාගයේදී ග්‍රැමෆෝනයන්ට නිර්වචනයක් දක්වන්න වෙන්න පුළුවන්. ග්‍රැමෆෝනය නිර්මාණය කරන ලද්දේ කවුරුන්ද? කෙටි විස්තරයක් ලියන්න. මුලින්ම තැටිගත කළ නූර්ති ගීත තුනක පදමාලා ලියන්න. ග්‍රැමෆෝන් ගීතක යුග ගායක ගායිකාවන් කිහිප දෙනෙක් නම් කරන්න. ග්‍රැමෆෝන් ගීත යුග කීයකට බෙදෙනවද? ඒ යුග මොනවද? ග්‍රැමෆෝන් සංගීතයේ විශේෂ ලක්ෂණ කිහිපයක්. ඒ වගේම ග්‍රැමෆෝනි නිසා අපේ රටේ සංගීතයට සිදු බලපෑම. මෙන්න මේ වගේ විෂය කරුණු ඔබට ප්‍රශ්න ලෙස ඔබගේ ප්‍රශ්න පත්‍රය තුළ ලැබෙන්න පුළුවන්. ඉතින් අපි සති ගණනාවක් තිස්සේ වැඩසටහන් කීපයකින් කතා කර ග්‍රැමෆෝන් යුගය අදින් මෙම පාඩමත් එක්ක අවසන් වෙනවා. ඔබ වෙත පාඩම ගෙනා මම ගාල්ල රිච්මන් විද්‍යාලයේ සංගීතාචාර්ය රවින්ද්‍ර රංගොඩගේ සහාය ගායනය දැක්වුවා රිපන් බාලිකා විද්‍යාලයේ සංගීත ආචාර්යිනි නිර්මලා ඉඹුලේගම මහත්මිය. ඒ වගේම වාදනයෙන් සහාය වුණා තබ්ලාවෙන් පසින්දු පියුමාල්, හාමෝනියම් මලින්දු හංස. ඉතින් අපි නැවතත් සංගීත පාඩමකින් හමු වෙනකන් ඔබට සුබ අනාගතයක්. අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට හැකි වෙන කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට සමු දෙනවා. ඔබ සැමට ආයුබෝවන්.
අවකාශයේ පාසල
මීන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.